मम असंक्रांतिक करुणरुराज्ये विद्यादे आयुर्वेद द्वीपते अपि अदत् अवत्समग मुनगहिनवा हजरत गुरुगेदर गुवामिगिलि अध्यापनिक वेडसटहन तुलि अपि अदत् ओयाला एक साक्षात्कार करन्ने मेवर सामान्य पेल विभागेट पेने सिटिन व्यापार हा गिनुम करणे अध्ययने विषय हदारण दरुवंगे तवत् पाठमक ඔබ සමග සාකච්ඡා කරමි. මේ දුරපතනට මතක ඇති අපි පහුගිය සති කිහිපය තුළ සාකච්ඡා කළා 11 ශ්‍රේණියට අදාළ ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන කියන පරිච්ඡේදය සම්බන්ධයෙන්. ඒකෙදී ප්‍රධාන වශයෙන්ම අපේ සාමාන්‍ය පෙළ දරුවෝ එක්ක සාකච්ඡා කරන මූල්‍ය වාර්තා දෙකක් පිළිබඳව අපි කතා කළා. එකක් තමයි ලාභ හෝ අලාභ ප්‍රකාශනය. දෙවෙනි එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. අපේ දරුවන්ට මතක ඇති ලාභ හෝ අලාභ ප්‍රකාශනය කියලා කිව්වේ කිසියම් කාලච්ඡේදයකට අදාළව ව්‍යාපාරයේ උපයන මෙහෙයුම් ප්‍රතිඵලය. ඒ කියන්නේ ලාභය හෝ අලාභය ගණනය කරන්නට පිළිල කරන මූල්‍ය වාර්තාව තමයි ලාභ හෝ අලාභ ප්‍රකාශනය කියලා කිව්වේ. අපි ඊට පස්සේ කතා කළේ පහුගිය සතියේ සාකච්ඡා කළේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ගැන. යම්කිසි දවසකට ව්‍යාපාරයේ තියෙන වත්කම් හා හිමිකම් වල ස්වභාවය නිරූපණය කරන්න, ඒකට මම කිව්වා මේ නුබුන්නස් භාවය නිරූපණය කරන්න පිළිල කරන මූල්‍ය වාර්තාව මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා. දැන් අපි ලෙජරේ තියෙන ගිණුම් ශේෂ අතරින් ආදායම් හා වියදම් ගිණුම් ශේෂ ලබාගෙන තමයි ආදායම් ප්‍රකාශනය පිළිල කරන්නේ. ඊට පස්සේ තවදුරටත් ලෙජරේ අපිට ඉතිරි වෙනවා වත්කම්, වගකීම් සහ හිමිකම් ගිණුම් වල ශේෂය. මෙන්න මේ වත්කම්, වගකීම් සහ හිමිකම් ශේෂය ඇතුළත් කරමින් තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළිල කරන්නේ. එකකටින් මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ නිරූපණය වෙන්නේ ඇත්තටම අර අපේ දරුවෝ 10 වසරේදී ගිණුම් කරණයේ විෂය ආරම්භයේදීම ඉගෙනගත්තු ගිණුම් කරන සමීකරණයේ තියෙන තොරතුරුම තමයි. එක පැත්තක ව්‍යාපාරයේ තියෙන සම්පත් ප්‍රමාණය, එහෙම නැත්නම් වත්කම් ප්‍රමාණය නිරූපණය වෙනවා. අනිත් පැත්තේ වත්කම් සම්පාදනය කරගත්ත විදිහ, එහෙම නැත්නම් ඒ වත්කම් කාටද අයිති කියන කාරණාව නිරූපණය වෙනවා. එතකොට අපි සමීකරණය හදාගත්තේ වත්කම් සමානයි හිමිකම ධන වගකීම් කියලානේ. හිමිකමේ සහ වගකීම් වල එකතුවට ව්‍යාපාරයේ තියෙන වත්කම් ප්‍රමාණය සමානයි කියලා තමයි අපි ඉගෙන ගත්තේ. ඉතින් දෙපොතේ ඒ කාරණාවම තමයි අපි මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ තව විධිමත් විදිහකට නිරූපණය කරන්න උත්සාහ කරන්නේ. ව්‍යාපාරයේ තියෙන වත්කම් ප්‍රමාණය කොපමණද කියන කාරණාවත්, ඒ වත්කම් සම්පාදනය කරගත්ත විදිහ, එහෙම නැත්නම් අර මම කලින් කිව්වා වගේ ඒ වත්කම් වල හිමිකාරීත්වය තියෙන්නේ කාටද කියන කාරණාව තමයි මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළින් අපි නිරූපණය කරන්නේ. අපි පහුගිය සතියේ සාකච්ඡා කළා වත්කමක් කියන්නේ මොකද්ද, හිමිකම කියන්නේ මොකද්ද සහ වගකීම් කියන්නේ මොනවද කියන කාරණාව. එතනදී මම දොළපතාලේ අවසානයේදී මතක් කළා මේ සතියේදී, ඉදිරි සතියේදී මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කරන ආකාරය ගැන අපි සාකච්ඡා කරනවා කියලා. දෙවිතේ අපි මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය නිරූපණය කරන්නේ වත්කම්, වගකීම් සහ හිමිකම්. දැන් දොළපතාලා දන්නවා මේකේ කාරණේ. හැබැයි මේ අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් සහ වගකීම් නිරූපණය කරනකොට ඒවා අපි ජංගම සහ ජංගම නොවන විදිහට වර්ගීකරණය කරනවා. එහෙම නැත්නම් ජංගම හා ජංගම නොවන විදිහට ගොනු කරලා තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ඉදිරිපත් කරන්නේ. දැන් දෙවල පුතාලට මතකයි අපි 10 ශ්‍රේණියේදී සාකච්ඡා කරනවානේ ජංගම වත්කම් කියන්නේ මොනවද, ජංගම නොවන වත්කම් කියන්නේ මොනවද කියන කාරණා. ජංගම වත්කම් කියලා අපි කිව්වේ වර්ෂයකට වඩා අඩු කාලයකදී වෙනස් වීමට ලක්වන ද්‍රවශීලතාවයේ ඉහළ වත්කම්. අපි ද්‍රවශීලතාවය කියලා කියන්නේ පුතේ වත්කමක් මුදල් බවට පත් කිරීමට තියෙන හැකියාව සරලව. ඒකෙදි අපි ගන්නවා කාලකමාවකින් තොරව සහ අලාභ වලින් තොරව. එහෙනම් ද්‍රවශීලතාවය කියලා කිව්වේ අලාභ වලින් සහ කාලකමාවකින් තොරව වත්කමක් මුදල් බවට පත් කිරීමේ හැකියාව. එතකොට ජංගම වත්කම් කියලා අපි ඉගෙන ගත්තේ මේ ද්‍රවශීලතාවයේ වැඩි ඒ කියන්නේ ඉක්මනින් මුදල් බවට පත් කරන්නට පුළුවන් සහ වර්ෂයකට වඩා අඩු කාලයකදී වෙනස් වීමට ලක් වෙන. එහෙනම් අපිට කියව හැකි වර්ෂයකට වඩා මෙහා කාලයකදී තමයි ඒක භාවිතයට ගන්න අපේක්ෂා වෙන්නේ. ඒ තීමාව තුළ. ඒ වගේ වත්කම් වලට අපි කියේ ජංගම වත්කම් කියලා. දැන් උදාහරණ හැටියට ව්‍යාපාරයේ තියෙන තොගේ ඒක ආසන්න කාලෙදී මලින් කරන නිසා ඒක ජංගම වත්කම. ඊට පස්සේ අපිට වෙළඳ ණය ගැතියෝ බැංකුවේ තියෙන මුදල් ශේෂ අපේ ව්‍යාපාරයේ සතුව තියෙන මුදල් ශේෂ අපි ඒවට කියන අතේ ඉතිරි මුදල් කියලා. මෙන්න මේවා තමයි අපි ජංගම වත්කම් විදිහට හඳුනා ගන්න. ඊළඟ ජංගම නවන වත්කම් කියලා කියන්නේ වර්ෂයකට වඩා වැඩි කාලයක් පුරා අපි භාවිතයට ගැනීමට අපේක්ෂා කරනවා. මේ වගේ සාමාන්‍යයෙන් ද්‍රවශීලතාවයේ අර ජංගම වත්කම් වලට වඩා අඩු. එනිසා අපි කියන ද්‍රවශීලතාවයේ අඩු වර්ෂයකට වඩා වැඩි කාලයක් භාවිතා කිරීමට අපේක්ෂා කරන වත්කම් තමයි ජංගම නොවන වත්කම් කියන්නේ කියලා. අපි ඔය ඉඩම් ගොඩනැගිලි එහෙම නැත්නම් ව්‍යාපාරයේ සතුව තියෙන මෝටර රථ යන්ත්‍ර උපකරණ ලීබඩු උපකරණ වගේ වත්කම් අපි සැලකන්නේ ජංගම නොවන වත්කම් කියලා. ඒව දන්නවා මේ දවල් පුතාලා. දැන් අපි අවුරුද්දකට වඩා වැඩි කාලයක් භාවිතා කරන්න අපේක්ෂාවෙන් අපි ළඟ තියාගන්නේ නේද? ඉතින් ඒ නිසා ඒව අපි හඳුනාගන්නේ ජංගම නොවන වත්කම් හැටියට. ජංගම නොවන වත්කම් හැටියට තමයි අපි ඒව හඳුනාගන්නේ. ඊට පස්සේ දුවේ පුතේ මේ අපි ඔය වත්කම් ජංගම සහ ජංගම නොවන විදිහට ගොනු කළා වගේම ව්‍යාපාරයේ තියෙන වගකීම් ජංගම හා ජංගම නොවන විදිහට වර්ග කර ගන්නවා. දොරපතලට මතක ඇති 10 ශ්‍රේණියේදී ඉගෙන ගත්ත විදිහට මේ ජංගම වගකීමක් කියලා කිව්වේ වර්ෂයකට වඩා අඩු කාලයක්. අපි දැන් ගිලුම් කරන්නේදී ඔය දිගු කාලය හා කෙටි කාලය කියලා හඳුනා ගන්නවා. මේ කාලය වෙන් කර ගන්නවා. කෙටි කාලයක් කියලා කියන්නේ අවුරුද්දකට වඩා අඩු කාලයක්. දිගු කාලය කියන්නේ වර්ෂයකට වඩා වැඩි කාලයක්. එතකොට මේ කෙටි කාලීනව පියවන්න ඕන. එහෙම නැත්නම් වර්ෂයකට වඩා අඩු කාලයකදී පියවිය යුතු වගකීම් අපි හඳුනාගන්නේ ජංගම වගකීම් කියලා. දැන් අපි ඔය වෙළඳ භාණ්ඩ ණයට ගත්තාම ඒ එයාලට අපි කියන්නේ ණය හිමියෝ කියලානේ. ණය හිමියන්ට ගෙවන්න තියෙන ශේෂය. ඊට පස්සේ අපි ගාව තියෙනවා සමහර වියදම් තියෙනවා. අපි තාම මුදලින් ගෙවලා නැති ඒවට අපි කියන උපචිත වියදම්. එහෙම නැත්තම් ගෙවිය යුතු වියදම් කියලා. තදුවෙපිට අපි ඔය ජංගම ගිණුමක් පවත්වාගෙන යනකොට බැංකුවේ අපිට අයිරා පහසුකමක් ගන්න පුළුවන්. ඒ අයිරාව කියන එක තුලින් අපි බැංකුවට ණය වෙනවා. එතකොට බැංකුවට ඒ හැදෙන වගකීමත් ඒ ණය ප්‍රමාණයත් එහෙම නැත්තම් බැංකුව අයිරාවත් අපි හඳුනාගන්නේ ජංගම වගකීමක් හැටියට. මොකද ඔය කියපු හැම අයිතමයක්ම ඉක්මනින් ගෙවා පියවා ඉවර කරන්න ඕන. එහෙම නැත්නම් වර්ෂයකට වඩා අඩු කාලයකදී ගෙවා නිම කරන්න අවශ්‍යයි. අපි ජංගම නවන වගකීම් විදිහට හඳුනාගන්නේ වර්ෂයකට වඩා වැඩි කාලයක් අපිට ආපසු ගෙවීමට භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් තුල තමයි ගෙවන්න අපිට අවස්ථාව තියෙන්නේ. ඒ නිසා වර්ෂයකට වඩා වැඩි කාලයක් අරගෙන ආපහු පියවිය හැකි වගකීම් වලට අපි කියන්නේ ජංගම නොවන වගකීම් කියලා. දැන් උදාහරණ හැටියට අපි බැංකු ණයක් ගත්තොත් අපි සමහර වෙලාවට අවුරුදු 5කින් ගෙවන්න. එහෙම නැත්නම් වසර 3කින් ගෙවන්න නේද? එහෙම බැංකු ණය ගන්න. එතකොට අපිට මේ බැංකු ණය කියන වගකීම පියවන්න වර්ෂයකට වඩා වැඩි කාලයක් භාවිත කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපහු පියවන්න අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගන්න පුළුවන්. එහෙම වුණාට අපි කියන්නේ ජංගම නොවන වගකීම් කියලා. එහෙනම් දුවල පුතාලට දැන් අවබෝධයක් තියෙනවා. අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් සහ වගකීම් නිරූපණය කරනකොට වත්කමුත් ජංගමහා ජංගම නවන විදිහට වර්ග කරගන්නවා. වගකීමත් ජංගම සහ ජංගම නවන විදිහට වර්ග කරගන්නවා. එහෙම තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අපි වත්කම් හා වගකීම් ඉදිරිපත් කරන්නේ. දැන් බලන්න දෙවිපතේ ඔයාලගේ පෙළ පොතේ 11 ශ්‍රේණියට අදාළ පෙළ පොතේ 63 වෙනි පිටුවේ තියෙනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් අපි පිළියෙල කරන ආකාරය පිළිබඳව ආකෘතියක්. අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පිළියෙල කරන කොටත් අර ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ පිළියෙල කරනකොට වගේම අපි සමහර තොරතුරු ප්‍රමාණයක් ප්‍රකාශනයේට උඩින් ඇතුළත් කරනවා. ප්‍රකාශනයේට ඉහළින් ඇතුළත් කරනවා. ඒකේ විශේෂයෙන් සැලකිලිමත් වෙනවා මේ කාගේ ව්‍යාපාරය ගැනද මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදන්නේ. ඒකට ව්‍යාපාරේ නම සඳහන් කරනවා. ඊළඟ කාරණේ තමයි මේ කොයි දවසටද කවර දවසකටද මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කරන්න කියන එක. නේද? ඊට පස්සේ අපි හදන මූල්‍ය වාර්තාවේ නම මේ දොළපතලට පේනවා අවල් ව්‍යාපාරේ අවල් දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා නම් කරන්න ඕන. ඊට පස්සේ දුවේ පුතේ මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ඉහළින්ම අපි සඳහන් කරන්නේ වත්කම්. උඩ කොටසේදී අපි ඇතුළත් කරන්නේ වත්කම්. ඒ වත්කම් ඇතුළත් කරන කොටත් ඉහළම කොටසේදී අපි ඇතුළත් කරන්නේ ජංගම නවන වත්කම් තමයි ඉහළින්ම අපි ඇතුළත් කරන්නේ. ඒ කියන්නේ අර වර්ෂයකට වඩා වැඩි කාලයක් අපිට භාවිතයට ගත හැකි වත්කම් තමයි අපි ඉහළින්ම ඇතුළත් කරන්නේ. ඊට පස්සේ ජංගම වත්කම් ඇතුළත් කරනවා. මේ ජංගම නවන වත්කම් සහ ජංගම වත්කම් වල එකතුව අපි මුළු වත්කම් කියලා හඳුනා ගන්න. එතෙන්ට අපි එකතු වටිනාකමක් ගන්නවා. ඊට පස්සේ අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ඇතුළත් කරන්නේ හිමිකම් හා වගකීම්. හිමිකම් හා වගකීම් ඇතුළත් කරනකොට මුලින්ම අපි ඇතුළත් කරන්නේ අයිතිකරුවන්ගේ අයිතිය. ඒ කියන්නේ මේ අපි කතා කරන ස්වභාවයේ ව්‍යාපාරයක නම් අයිතිකාරුගේ අයිතිය කියලා අපි ගන්නෙ ඔහු යදු ප්‍රාර්ථනයේ ප්‍රාග්ධනයේ. ඊට පස්සේ වර්ෂයේ ලාභය ඔහුට අයිති. ඒ නිසා ලාභයත් අපි ඔහුට එකතු කරලා දෙනවා. ඒ අතරේ ඔහුගේ අයිතිය වෙනස් වෙන්න බලපානවා මේ ගැනිලි කරලා තිබුණොත්. ගැනිලි කරලා තිබුණොත් අයිතිකරුගේ අයිතිය වෙනස් වෙනවා. එහෙම නැත්නම් අඩු වෙනවා. ඒ නිසා අපි කරන්නේ ඔහුගේ ආරම්භයේ තිබුණ ප්‍රාග්ධනයට එහෙම නැත්නම් හිමිකමට වර්ෂයේ උපයපු ශුද්ධ ලාභය එකතු කරලා ඔහු කරලා තියෙන ගැනිලි ප්‍රමාණය අඩු කරන එක. අන්න එතකොට අයිතිකරුගේ අවසන් අයිතිය අපිට ලැබෙනවා. ඊට පස්සේ අපි වගකීම් ඇතුළත් කරනවා. වගකීම් ඇතුළත් කරනකොට මුලින්ම ජංගම නවන වගකීම් තමයි ඇතුළත් කරන්නේ. ඉන් අනතුරුව ජංගම වගකීම් ඇතුළත් කරන. එතකොට ජංගම වගකීම් සහ ජංගම වගකීම් ජංගම නවන වගකීම් දෙකේ එකතුවක් මුළු හිමිකමේ එකතුවක්. එකතු වටිනාකමක් හැටියට ගත්තහම අපිට එතන ලැබෙන්නේ මුළු හිමිකම් හා වගකීම්. අනුදෙවිපති අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ නිවැරදිව පිළියෙල කළාම අර උඩින් ආපු මුළු වස්කම් වල වටිනාකමට මේ පහළෙන් එන මුළු හිමිකම් හා වගකීම් වල එකතු වගේ සමාන වෙන්න අවශ්‍යයි. ඇයි? අපි දන්නවනේ ඕනෑම වෙලාවක ව්‍යාපාරයේ තියෙන වස්කම් වලට හිමිකම් සමාන වෙනවා නේද? එතකොට තියෙන මුළු වස්කම් වල වටිනාකමට සමස්ත හිමිකම, ඒ කියන්නේ අයිතිකරුගේ හිමිකමත් බාහිර පාර්ශ්වයන්ට තියෙන වගකීමත් කියන දෙකම එකතු වෙන වටිනාකම සමාන වෙනවා. ඒ නිසා තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මුළු වත්කම් වල වටිනාකමට මුළු හිමිකම් හා වගකීම් වල වටිනාකම එහෙමත් එකතු වගේ සමාන වෙන්නේ. අපි ඊළඟට දුවේ පුතේ මේ දැන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේදී වත්කම් වගකීම් හිමිකම් මේ දේවල් වර්ග කරනවා කියලානේ අපි කතා කළේ. ඉතින් ඒ නිසා පුංචි ක්‍රියාකාරකමකට අවධානය යොමු කරමු. බලන්න පෙළපතේ තියෙන දූපතේ ක්‍රියාකාරකම අංක 9. ක්‍රියාකාරකම අංක 9 පෙළපතේ 65 වෙනි පිටුව. මේක අපෙන් අහනවා මේ සරණිගේ ව්‍යාපාරයේ ගිණුම් කාලච්ඡේදය ජනවාරි 1 වෙනිදා ආරම්භ වෙලා දොළහයි තිස් එකෙන් අවසන් වෙනවා. පහත තොරතුරු ඔයාලට දීලා තියෙනවා කියලා යම් අයිතම ප්‍රමාණයක් ඔයාලට දීලා තියෙනවා. ඔයාලා කරන්න ඕන වැඩේ තමයි මේක මේ ජංගම නොවනවත්කම්, ජංගමවත්කම්, හිමිකම, ජංගම වගකීම් සහ ජංගම නොවන වගකීම් විදිහට වර්ග කරන්න කියලා. නේද? අපි බලමු මේ ටික අපි වර්ග වෙන්නේ කොහොමද කියලා. දැන් බලන්න දූපතේ අයිතම හැටියට අපි ගත්ත පළවෙනි හිටපු තියෙන ජනවාරි පළවෙනිදා ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියලා අපි හඳුනාගත්තේ මොකද්ද? අයිතිකරුගේ හිමිකම. එහෙනම් ඒක අපි ගොනු කරන්නේ කහටද? හිමිකම හැටියට. ඊට පස්සේ ඉඩම් හා ගොඩනැගිලි. ඉඩම් හා ගොඩනැගිලි කියන්නේ වක්කම. මොන වක්කමක්ද? අපි වර්ෂයකට වඩා වැඩියෙන් පාවිච්චි කරනවා. ඒ නිසා ඒක ජංගම නොවන වක්කමක්. ඊළඟට තියෙන්නේ ලීබඩු. ලීබඩු කියන වක්කමත් පෙර වගේමයි ජංගම නොවන වක්කම් ගණනට ගන්නේ. ඊළඟට තොගය තියෙනවා. නේද? බඩු තොගය. බඩු තොගය කියලා කියන්නේ අපිට වක්කමක් අපි කාලච්ඡේදයේ විකුණ ගන්නවා. එනිසා ඒක අපේ වක්කමක් හැබැයි ජංගම වක්කමක්. ජංගම වක්කමක් හැටියට තමයි හඳුනගන්නේ. ඊළඟට ණය ගැතියෝ. ණය ගැතියෝ කියන්නේ අපි කලින් කිව්වා ජංගම වක්කමක්. අනේ ඊළඟට තියෙන අදෘප්ති ගැනිලි. මොනවද අපි ගැනිලි කියලා හඳුනාගන්නේ? අපි ගැනිලි කියලා කියන්නේ අයිතිකරු ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ හෝ මුදල්. ව්‍යාපාරයේ තියෙන භාණ්ඩ හෝ මුදල් පෞද්ගලික ප්‍රයෝජනෙට ගෙන ගියාම ඒකට අපි කියන්නේ ගැනිලි කියලා. ඒකට අපි කියන්නේ ගැනිලි කියලා. එහෙනම් ගැනිලි කරපුවාම මොකද්ද වෙන්නේ? අර අයිතිකාරයාට ව්‍යාපාරයේ තියෙන හිමිකම යම් ප්‍රමාණයකින් අඩු වෙනවා. ඒ ගැනිලි වල වටිනාකමින් අඩු වෙන. එහෙනම් හිමිකම අඩු වෙනවා. එහෙනම් අපි ගැනිලි හඳුනාගන්නේ මොන අයිතමයක් හැටියටද? අපි ගැනිලි හඳුනාගන්නේ හිමිකම අයිතමයක් හැටියට. හැබැයි මතක තියාගන්න ඕන දේ පුතේ, මේ ගැනිලි කියන්නේ හිමිකම අඩු වීමට අදාළ අයිතමයක්. හිමිකම අඩු වීමට අදාළ අයිතමයක්. ඊට පස්සේ ආයෝජන. වසර දෙකක ආයෝජන කියලා කියනවා. අන්න ආයෝජන කියන්නේ වත්කමක් ව්‍යාපාරයේ. අපිට වරහන් ඇතුළේ දෙනවනේ වසර දෙක කියලා. එහෙනම් වසරකට වඩා වැඩි. එහෙනම් මේක මොන වත්කමක් හැටියටද හඳුනගන්නේ? ජංගම නවන වත්කමක් විදිහට තමයි අපි හඳුනාගන්නේ. ඊළඟට තියෙන්නේ මුදල්. මුදල් කියන වත්කම අපිට මතකයි ජංගම වත්කමක් විදිහට හඳුනාගන්නේ. යන්ත්‍ර උපකරණ කියන්නේ වත්කමක්. හැබැයි වර්ෂයකට වඩා භාවිතයට ගන්නවා. ඒ නිසා ඒක ජංගම නොවන වත්කමක්. කාලච්ඡේදයේ සුද්ධලාභය. දැන් දොළපතලට ගැටලුවක් කිය මේක කොහොමද දාන්නේ කියලා. සුද්ධලාභය කාටද හිමි වෙන්න ඕනේ? අයිතිකරුට හිමි වෙන්න ඕනේ. කියන්නේ හිමිකරුගේ කොටසක් සුද්ධලාභය කියන්නේ. එහෙනම් ඒකත් අපි ගොනු කරනවා කවුරු ගාවද? හිමිකම යටතේ. ඊළඟට ඔන්න අපිට හම් වෙන බැංකු ණය. වරහන් ඇතුලේ දෙනවා වසර පහකින් ගෙවිය යුතු බැංකු ණය. වසර පහකින් ගෙවනවා කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් අපිට ගන්න පුළුවන් මේ වගකීම පියවන්න. එහෙනම් වසර පහකින් බැංකු ණය ගෙවෙන නිසා ඒක ජංගම නොවන වගකීමක්. ජංගම නොවන වගකීමක්. ණය හිමියෝ කියලා කියන්නේ අපි වෙළඳ භාණ්ඩ ණයට ගැනීම නිසා ඇතිවන වගකීමක්. ඒක අපි හඳුනාගන්නේ ජංගම වගකීමක් විදිහට. බැංකු අයිරාවක් මම මුලින්ම සඳහන් කළා වගේ දුවෙකුට ඒක ජංගම වගකීමක්. උපචිත වියදම් කියලා කියන්නේ ව්‍යාපාරයේ විසින් ගෙවන්න තියෙන වියදම්. ගෙවිය යුතු වියදම්. ඒක වගකීමක්. හැබැයි ඉක්මනින් ගෙවන්න ඕනේ නිසා ජංගම වගකීමක්. ජංගම වගකීමක්. දැන් මේ දුවලපතාලට තේරෙනවා ඇති මේ අපිට ලැබෙන අයිතම ඒ වගේ ස්වභාවයේ හැටියට අපි එක එක ගොනුගත කරනවා. එහෙම නැත්නම් ගොනුවකට නම් කරගන්නවා. කාණ්ඩගත කරනවා. මෙන්න මේ කාණ්ඩ හැටියට වෙන් කරලා තමයි මූල්‍ය සත්‍ය ප්‍රකාශනය අපි මේ දේවල් ඇතුළත් කරන්නේ. හොඳයි දෙවිතේ. අපි මේ දැන් මෙතෙක් වෙලා සාකච්ඡා කළේ ව්‍යාපාරයක තියෙන වත්කම් වගකීම්, හිමිකම් වගකීම්, නේද, වියදම් මේ කියන අයිතම යොදාගෙන මූලිකත්ව ප්‍රකාශනයක්, ලාභ හෝ අලාභ ප්‍රකාශනයක් පිළිවෙත් කරන ආකාරය. පළවෙනි ක්‍රියාකාරකම 10 කියන එකට යොමු වුණොත්, ඒ කියන්නේ පිටු අංක 66 පෙළපොතේ ක්‍රියාකාරකම 10 බිමාලිගේ ව්‍යාපාරයේ පිළිබඳව දීලා තියෙන අභ්‍යාසයට යොමු වුණා. මම සාකච්ඡා කරන්නම් මේ අපිට දීලා තියෙන ශේෂ පිරික්සුමක්. දොළපතල දන්නා ශේෂ පිරික්සුමක් කියලා කියන්නේ ලෙජරේ තියෙන ගිනුම් ශේෂ පියවලා ඒ ගිනුම් ශේෂ ඇතුළත් කරමින් පිළියෙල කරන ලේඛනය. සාරාංශගත ලේඛනයක්. එතකොට ලෙජරේ ගිනුම් ගැන කතා කරද්දී වත්කම් සහ වියදම් ගිනුම් වල ඇති වෙන්නේ හරශේෂයක්. වත්කම් ගිනුම් වලයි වියදම් ගිනුම් වලයි ඇති වෙන්නේ හරශේෂයක්. ආදායම් වගකීම් සහ හිමිකම් ගිනුම් වල ඇති වෙන්නේ බැරශේෂයක්. නේ. එතකොට දැන් මේ අපිට දීලා තියෙන ශේෂ පිරික්සමේ හරතීරුවේ තියෙන එක්ක වත්කම් ශේෂයක් එහෙම නැත්නම් වියදම් ශේෂයක්. බැරපැත්තේ තියෙන ශේෂ එක්ක වගකීමක් එහෙම නැත්නම් ආදායමක් එහෙම නැත්නම් හිමිකම නියෝජනය වෙන අයිතියක්. මම මේ ක්‍රියාකාරකමේදී දොළපතලට මතක් කරලා දෙන්නම් මේ අභ්‍යාසයේ තියෙන අයිතම පයලා හදන මූල්‍ය தත් ප්‍රකාශනයේපත් ලාභක වලව ප්‍රකාශනයේපත් කොහොමද ඇතුළත් කරන්න කියන කාරණාව. අපිට ඉස්සරවම හම් වෙන්නේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනයේ දූලප්‍රකාරයට මතකයි මූල්‍ය தත් ප්‍රකාශනයේ හිමිකම් හා වගකීම් යටතේ ඇතුළත් වෙන්නේ. නයිජතියෝ ජංගම වත්කමක් වෙනවා. නයි හිමියෝ ජංගම වගකීමක් වෙනවා. ඊළඟට දූපතේ මේ ඉතිරි බඩු තොගේ කියලා ආරම්භක තොගයක් දීලා තියෙනවා. මෙන්න මේක දුවලපතල ටිකක් විශේෂයෙන් මතක තියාගන්න ඕන කාරණාවක්. අවුරුද්ද පටන් ගන්නකොට අපි සතුව බඩු තොගයක් තියෙනවා. ඒකට අපි කියන්නේ ආරම්භක තොගේ කියලා. මේ ආරම්භක තොගේ අපි ඇත්තටම අවුරුද්ද පටන් ගන්නකොට හඳුනාගන්නේ වත්කමක් විදිහට. සමහර 11 ශ්‍රේණියේ දරුවෝ මේ පාඩම අපි කතා කරද්දී අපෙන් අහන ප්‍රශ්නයක් මේක. එතකොට දැන් මේක පටන් ගන්නකොට අපි ගන්න කවුරු හැටියටද? වත්කමක් හැටියට. හැබැයි අපි මේක අවසන් ගිනුම් වාර්තා හදනකොට මූල්‍ය ප්‍රකාශ හදනකොට මේ ඉතිරි බඩු තොගේ ගෙනහිල්ලා දාන්නේ කොහාටද? විකුණුම් පිරිවැය හොයන තැන ආරම්භයේ ගන්නවා ආරම්භක තොගේ කියලා. එහෙනම් විකුණුම් පිරිවැය කියන්නේ වියදමක් හොයන තැන. එනම ආරම්භක තොගේ අපි එතනදි ගන්න කවුරු හැටියටද? වියදමක් හැටියට. එතකොට දරුවන් හිතන ඇති දැන් ජනවාරි පළවෙනිදා වත්කමක් හැටියට හඳුනාගත්ත එක ඇයි මේ වියදමක් විදිහට ගත්තේ කියලා. ඒකට දෙන්න තියෙන කෙටිම උත්තරේ තමයි පුතේ අපි ගාව තියෙන බඩු තොගය විකිණීමට ලක් වූ සැනි. ඒ බඩු තොගය අපි විකුණනවානේ කාට හරි. මෙන්න මෙහෙම විකිණීමට ලක් වූ සැනින් ඒ වත්කම වියදමක් බවට පත් වෙනවා. ඒ බඩතොගේ විකුණුම් ආදායම උපයන්න දායක වුණු සැනින් ඒ විකුණුම් ආදායම ඉපෙීමට අදාළ වියදම විදිහට අපි ගණන් කරන්නේදී සලකනවා. එනිසා තමයි ඉතිරි බඩතොගේ අපි විකුණුම් පිරිවැය යටතේ ඇතුළත් කරන්නේ. හරි. ඊළඟට ගණුම් ගෙනීමේ කුලී කියන අයිතම දෙකම විකුණුම් පිරිවැය යටතට ගන්නෙ. විකුණුම් කොමිස් කියන එක ඇත්තටම අපි ගන්නෙ බෙදා හැරීමේ වියදමක් හැටියට. ලාභක වලාම ප්‍රකාශනයේ බෙදා හැරීමේ වියදමක්. රක්ෂණ ගාස්තු පරිපාලන වියදමක්. රක්ෂණ ගාස්තු ආයතන පරිපාලන කටයුතු වලට අදාළ වෙන්නේ. එනිසා පරිපාලන වියදමක්. කඩකුලී ආදායම් කියන එක අපේ වෙනත් ආදායමක්. ඒ කියන්නේ ප්‍රධාන ආදායම විකුණුම්නේ. එහෙනම් මේ කඩකුලී ආදායම් කියන්නේ වෙනත් ආදායමක්. දොළපතලට මතකයි අර දලලාභයට අපි එකතු කරන්නේ. අන්න ඒක තමයි කඩකුලී ආදායම් කියලා ගන්නෙ. ලැබුව වට්ටම් ඒකත් වෙනත් ආදායමක් හැටියට ගන්න. අන්න ඊළඟට අපිට හම් වෙනවා විකුණුම් 650,000ක්. විකුණුම් වටිනාකම තමයි ලාභ හොවලා ප්‍රකාශනයේ ආරම්භයේ සඳහන් කරන්නේ ප්‍රධාන ආදායම හැටියට. දුන්නට්ටම් කියලා කියන්නේ බෙදා හැරීම් කටයුතුත් එක්ක අපිට ඇති වෙන වියදමක්. ණයගතියන්ගෙන් ණය මුදල් ආපහු ලැබෙනකොට ඔවුන්ගේ නියමිත වටිනාකමින් කරන අඩුකිරීමකට අපි කියන්නේ දුන්නට්ටමක් කියලා. යන්ත්‍රෝපකරණ කියලා කියන්නේ ජංගම නොවන වස්කමක්. ගොඩනැගිලිත් ජංගම නොවන වස්කමක්. ඊළඟට බැංකු ණය දීලා තියෙනවා දූපිට, ඒක ජංගම නොවන වගකීමක්. අපි දන්නවා ඒක වසර 4කින් නම් අපහු නිදහස් කරන්න ඕන වෙන්නේ. ඒක ජංගම නොවන වගකීමක්. පොලී වියදම් කියන්නේ මූල්‍ය වියදමක්. බැංකු අයිරාව ජංගම වගකීමක්. බැංකු අයිරාව ජංගම වගකීමක්. මුදල් ශේෂය ජංගම වත්කමක්. බොල් ණය කියන්නේ අපිට ණයගැතියන්ගෙන් ස්ථිරව ලැබෙන්නේ නැහැ කියලා දැනගන්න අගයක්. අපිට ඒකෙන් ණය ලැබෙන්නේ නැහැ, කලාවයක්. ඒ නිසා ඒක බෙදා හැරීමේ වියදමක් හැටියට හඳුනාගන්නේ. පරිපාලන වේතන වචනයේ තේරුමින්ම පරිපාලන වේතන. බැංකු ගාස්තු මූල්‍ය වේතනක්. එතකොට දොළපතලට ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ සහ මූල්‍ය පත්‍ර ප්‍රකාශනයේ පිළියෙල කරලා මේ අයිතම ඔය කියපු පිළිවෙලට ඇතුළත් කරන්නට පුළුවන්. ඇතුළත් කරලා ඉවර වෙලා අපිට මූල්‍ය පත්‍ර ප්‍රකාශනයක් ලාභ හෝ අලාභ ප්‍රකාශනයක් හදලා නිම කරන්න පුළුවන්. එතනදී දූපතේ මතක තියාගන්න, දැන් ලාභ හෝ අලාභ ප්‍රකාශනය අපි හොයලා එහෙම නැත්නම් හදලා ඒකෙදි සුද්ධ ලාභය හෝ අලාභය ගණනය කරනවා. ලාභ අලාභ ප්‍රකාශනය හදන්නේ මේකටනේ. එතකොට මේ ලාභ හෝ අලාභ ප්‍රකාශනෙන් අපිට ලැබෙන සුද්ධ ලාභය, ඒ කියන්නේ කාලච්ඡේදයේ උපයලා තියෙන සුද්ධ ලාභය. මේ කාලච්ඡේදයේ උපයන සුද්ධ ලාභය අයිති වෙන්න ඕන හිමිකරුට, එහෙම නැත්නම් අයිතිකරුට. ඒ නිසා ඔන්න ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ පිළියෙල කරලා එන සුද්ධ ලාභයේ අපි මූල්‍ය tatta ප්‍රකාශනයේදී ප්‍රාග්ධණයට එකතු කරනවා. දොළපතලට ආකෘතිය තිබුණා මතකයි. ආරම්භක ප්‍රාග්ධණය තියෙනවා. ඒකට අපිට කාලච්ඡේදය තුල අපි සුද්ධ ලාභය හෝ අලාභය එකතු කරනවා. ඒක එකතු කරන්ඩ හොඳින් මතක තියාගන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ ලාභයේ හිමිකම තියෙන්නේ අයිතිකාරයක නිසා. හොඳයි දෙවියනි. දැන් ඔයාලට අදහසක් තියෙනවා, එහෙම නැත්නම් ඉගෙනගෙන තියෙනවා, ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන කියලා පිළියෙල කරන්නේ මොනවද? ඇයි ඒ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ? කොහොමද ඒක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්නේ කියන කාරණාව? විශේෂයෙන් අපි සාමාන්‍ය පෙළ දරුවෝ දන්නවා අපි පිළියෙල කරන්නේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයක් මූල්‍ය සත්‍ය ප්‍රකාශනයක් කියන මූල්‍ය ප්‍රකාශ දෙක. අපි දැන් මේක පෙර අවසාන ක්‍රියාකාරකම තුල සාකච්ඡා කළේ අපිට දීලා තිබුණ ශේෂ පිරික්සුමක්. මම එතනදි කිව්වේ ශේෂ පිරික්සුම කියලා කියන්නේ ලෙජරේ සාරාංශයක් නේ. ලෙජරේ සාරාංශයක් කියතියි. ලෙජරේ තියෙන ගිනුම් ශේෂ සියල්ල ඇතුළත් කරලා හදලා තියෙන සාරාංශගත ලේඛනය තමයි ශේෂ පිරික්සුම. ඒකට ශේෂ පිරික්සුමේ හරතීරුවේ මම කිව්වා වගේම වත්කම් සහ වියදම් ශේෂ තියෙනවා. බැනතීරුවේ ආදායම් වගකීම් සහ හිමිකම් ගිනුම් ශේෂ තියෙනවා. අපිට මේ වත්කම් වගකීම් හිමිකම් ආදායම් මේ ශේෂ අරගෙන ලාභ හෝ අලාභ ප්‍රකාශනයක් මූල්‍ය tatta ප්‍රකාශනයක් පිළියෙල කරන්න පුළුවන් කියන කාරණේ දැන් දරුවන්ට පැහැදිලියි. හැබැයි දුවේපතේ අපි ඔය මේ අවසන් ගිණුම් වාර්තා, එහෙම නැත්නම් අපි කියන්නේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනකොට සමහර වෙලාවට සමහර ශේෂ සම්බන්ධයෙන් ශේෂ පිරික්සුමේ තියෙන අගය ඒ විදිහටම මූල්‍ය ප්‍රකාශනයට දාන්න බැහැ. දැන් උදාහරණ හැටියට හිතන්නකෝ, අපි විදුලි බිල එහෙම නැත්නම් විදුලිය වියදම් කියලා ශේෂ පිරික්සුමේ ශේෂයක් තියෙනවා රුපියල් 1000ක. මේ ශේෂ පිරික්සුමේ හරතීරුවේ තියෙන විදුලිය වියදම් කියන ශේෂයෙන් නිරූපණය වෙන්නේ ඇත්තටම කාලච්ඡේදය තුල මුදලින් ගෙවලා, කාලච්ඡේදය තුල මුදලින් ගෙවලා මුදල් ගිණුමට බැර වෙලා විදුලිය ගිණුමට හරවන අගය තියෙනවා. දැන් හිතන්නකෝ දූපතේ අවසන් මාසය කියන්නේ දෙසැම්බර් මාසයට අදාළව විදුලි බිල ඇවිල්ලා තියෙනවා. තව මේක සල්ලි වලින් ගෙවලා නැහැ. අපි ව්‍යාපාරේ මුදලින් ගෙවලා නැහැ තාම. එතකොට ව්‍යාපාරයේ මුදලින් ගෙවලා නැත්නම් යම් වියදමක්, ඒ වියදම කාලච්ඡේදයේ වියදමක් හැටියට ගන්න ඕනේද නැද්ද? ගන්න ඕනේ. නේද අපි දැන් ඒ විදිහට දෙසැම්බර් මාසේ භාවිතා කරන්නේ. එනිසා වියදම අපි දරලා තියෙනවානේ. සල්ලි වලින් මුදලින් නොගවපු කතාව ඇත්ත. නම් අපි වියදම කාලච්ඡේදය තුළ දරලා තියෙනවා. ඒ නිසා ලාභය හෝ අලාභය ගණනය කරනකොට මේ මුදලින් ගෙවලා නැති වුණාට අපි දරලා තියෙන වියදම් විදිහට ගන්නවා. අනිත් දෙපිට ගැටලුවක් තියෙනවා. පිරික්සුමේ තියෙන අගයෙන් මං කිව්වා රුපියල් 1000 කියන අගයෙන් නිරූපණය වුණේ සල්ලි වලින් ගෙවපු ටික. නේද? අපි මුදලින් ගෙවපු ටික. හැබැයි දෙසැම්බර් මාසයට අදාළ විදුලි බිල අපි හිතමු රුපියල් 200ක් තියෙනවා කියලා. එතකොට ඒ 200 අපි දරලා තියෙනවා අර 1000 කියන ඉලක්කම ඇතුලේ නැහැ. අන්න ඔය වෙලාවට අපිට ඒ පිරික්සුමේ තියෙන වටිනාකම ඒ විදිහටම ලාභ හෝ අලාභ ප්‍රකාශනයේදී වියදම හැටියට ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපි කරන්නේ අර පිරික්සුමේ තියෙන රුපියල් 1000 කියන වටිනාකමට අර 200 එකතු කරනවා. එතකොට අපේ ඇත්තටම අවුරුද්ද තුල සමස්ත වියදම කීයද? 1200යි. මුදලින් 1000ක් ගෙවලා තියෙනවා. තව ගෙවන්න 200ක් තියෙනවා. එතකොට 1200යි. එතකොට පේනව නේද? අර පිරික්සුමේ තියෙන සමහර අගයන් ඒ විදිහටම මූල්‍ය ප්‍රකාශන වලට ගන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ අපි මොනවා හරි ඒවට ගැළපීමක් කරන්න ඕන. නේද? මොකක් හරි ගැළපීමක් කරනවා. අන්න ඔහොම අපි අවසන් ගිණුම් වාර්තා පිළියෙල කරනකොට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනකොට සමහර අගයන් සම්බන්ධයෙන් ගැළපිලි කරන්න වෙනවා. අන්න ඒවට අපි කියනවා ගැළපුම් සටහන් කියලා. මනාව කියන්නේ ගැළපුම් සටහන් කියලා. අපි ඒ විදිහට පිරික්සුමේ තියෙන සමහර අගයන් සම්බන්ධයෙන් සහ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනකොට අපේ දුවර පුතාලා එක්ක සාකච්ඡා කරන ගැළපුම් කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි සාකච්ඡා කරනවා මේ අවසන් තොගය ගැන සාකච්ඡා කරනවා. අවසන් තොගය කියන්නේ මොකක්ද කියලා මම කියන ඉස්සරහදී. ඊට පස්සේ අපි කතා කරන උපචිත වියදම් කියලා වර්ගයක්. ඊට පස්සේ ලැබිය යුතු ආදායම්. බොල්නය සහ ඡේවීම් කියලා ගැළපිලි කීපයක් අපි දුවර පුතාලා එක්ක කතා කරනවා. මන මොනවාද? අවසන් තොගය කියලා ගැළපීමක් කරන්න සිද්ධ වෙනවා. උපචිත වියදම් කියලා ගැළපීමක් කරන්න සිද්ධ වෙනවා. ලැබිය යුතු ආදායම් කතා කරන්න වෙනවා. බොල්නය සහ ඡේවීම්. මෙන්න මේ කියන ගැළපීම් ටික අපි දුවර පුතාලා එක්ක සාකච්ඡා කරන්න අවශ්‍යයි. දෙවිතේ මේ අපි අවසන් තොගය කියලා ගැළපීමක් ගැන කිව්වා. නේ. එතකොට අවසන් තොගය කියන ගැළපීම ගැන කතා කරනකොට මොකද්ද මේ අවසන් තොගය කියලා කියන්නේ? අවසන් තොගය කියලා අපි කතා කරන්නේ දෙවි පුතේ දැන් අපි කාලච්ඡේදයේ තුල විකුණනවා කියලා හිතාන බාණ්ඩ මිලදී ගන්නවා. බාණ්ඩ මිලදී ගන්නේ මොනවා කියලා හිතාගෙනද? විකුණනවා කියලා හිතාගෙන. අලෙවි කිරීමට තමයි බාණ්ඩ මිලදී ගන්නේ. හැබැයි කිනුම් කාලච්ඡේදයේ අවසන් වෙන දවසට එහෙම නැත්නම් අපි හිතමු ජනවාරි පළවෙනි දින ඉඳන් දෙසැම්බර් 31 වෙනකන් අපි සලකා බලන ගිණුම් වර්ෂයක් තියෙන ව්‍යාපාරයක දෙසැම්බර් 31 වෙනකොට මේ ගෙනාපු සියලුම තොග නේද අලෙවි කරනවා කියලා හිතාගෙන ගෙනාපු සියලුම තොග අලෙවි කරලා හමාර වෙනවද? නැහැ නේද? ඒ ගෙනාපු තොග වලින් කොටසක් නොවිකිනි අපි ගාව ඉතිරි වී තියෙනවා. මෙන්න මෙහිම කාලච්ඡේදයේ තුල විකුණනවා කියලා හිතාන මිල දීගෙන හැබැයි කාලච්ඡේදයේ අවසන් වෙනතුරු විකුණ ගන්න බැරි වෙච්ච එහෙම නැත්නම් නොවිකිනි ඉතිරි වී ඇති තොගයට අපි කියනවා අවසන් තොගය කියලා. අවසන් ඉතිරි තොගය එහෙම නැත්නම් අවසන් තොගය කියලා කියනවා. නේ. එතකොට මේ දොලපචාරයට මතක ඇති අපි විකුණුම් පිරිවැය හොයනකොට කාලච්ඡේදයේ තුල විකිණීම සඳහා මිලදීගත් තොගවලින් ඒ කියන්නේ විකිණීමට අපි ඉදිරිපත් කරන තොගවලින් අවසන් තොගය අඩු කළා. නේද? අවසන්කවගේ අඩු කළා. එකන්නේ අපි එතැනදී ඇත්තටම ගණනය කළේ බිකුණු බඩුවල පිරිවැය. දොළපතලක මතක ඇති විකුණු පිරිවැය කියලා අපි ගණනය කරේ විකුණු බඩුවල පිරිවැය. කියන්නේ මේ කාලච්ඡේදය තුළ විකිණීමට ලක් වෙච්ච මේ වෙනකොට විකුණලා හමාර වුණු බඩුවල පිරිවැය. දැන් අතකට නොවිකිණී ඉතිරිවී තියෙන ටික විකිණීමට ලක් වෙලා නැහැනේ. එහෙනම් ඒ ටිකට අදාළ පිරිවැය විකුණු පිරිවැය යටතට ගන්න ඕනේ නැති නිසා තමයි අපි එතනදී විකුණු පිරිවැයෙන් ඒ වටිනාකම අඩු කළේ. ඒක පැහැදිලි. එතකොට දැන් ඔය එතනදී අපි විකුණු පිරිවැයට ඒ යගේ ගන්නේ නැතුව විකුණු පිරිවැය ගණනය කරනකොට අවසන්තක වටිනාකම අඩු කළා. දැන් දෙසැම්බර් 31 වෙනකොට ඉතිරි වෙලා තියෙන තොගේ මේ වර්ෂයේ විකුණු පිරිවැය බවට පත් වෙන්නේ නැහැ. හැබැයි ලබන කාලච්ඡේදයේ කියන්නේ හෙටින් පටන් ගන්න, එහෙම නැත්නම් ජනවාරි පළවෙනිදායින් පටන් ගන්න අලුත් ගිණුම් වර්ෂයේදී ඔය කියන බඩතොගේ විකුණනවා, එහෙම නැත්නම් ඒ කියන බඩතොගේ විකිණීමට ලක් වෙනවා නේද? එතකොට ඒක අපිට අනාගත කාලච්ඡේදයේදී අපිට ආදායමක් ගෙන දෙන්න සමත්. අපි ඔබට ගිණුම් කරන්නේදී කියන අපිට ආර්ථික ප්‍රතිලාභයක් ගෙන දෙන්න සමත් ඒක. නේ අපිට ප්‍රතිලාභයක් ගෙන දෙනවා එළඹෙන කාලච්ඡේදයේදී. එහෙනම් එළඹෙන කාලච්ඡේදයේ අපිට ආර්ථික ප්‍රතිලාභයක් ගෙන දෙන සම්පතක් නම් අපි ඒක කවුරු හැටියටද හඳුනාගන්න ඕන? ඔව් අපි ඒක හඳුනාගන්නේ අපේ වත්කමක් විදිහට. ඇයි වත්කමක් විදිහට ඒ ඉතිරිත්වය හඳුනාගන්නේ? අපි ලැබෙන කාලච්ඡේදයේ යා විකුණලා ප්‍රතිලාභ ගන්න නිසා. ඒක දුවේ පුතේ දැන් ආසන්නම කාලෙදී අපි අලෙවි කරනවා. අවුරුදු ගාණක් තියාගෙන ඉන්නේ නැහැ. ඒ නිසා වර්ෂයකට වඩා අඩු ඉතාම ආසන්න කාලෙදී මේ බඩතොගේ අපි අලෙවි කරනවා. බඩතොගේ අපි අලෙවි කරනවා. එහෙම අලෙවි කරන නිසා අපි අවසන් තොගය එකාතකින් ලාභාලාභ ප්‍රකාශනයේ විකුණුම් පිරිවැයෙන් අඩු කරනවා. අනෙක් අතින් ඔන්න මතක තියාගන්න අවසන් තොගය අපි සදහන් කරන්න වෙනවා අපි පිළියෙල කරන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් තුල. කොහොමද ඇතුළත් කරන්නේ? ජංගම වත්කම් තුල ඇතුළත් කරන්න වෙනවා අවසන් තොගය කියලා. එතකොට ඔන්න දුවල පුතාලට දැන් මේ අවසන් තොග කතාව දෙන්නේ පිරික්සුමෙන් පිට ගැළපීමක දෙන්නේ. එතකොට ගැළපීමක අපිට දීලා තියෙන අවසන් තොග වටිනාකම අපි සටහන් කරන තැන් දෙකක් එහෙනම් තියෙනවා. එකක් තමයි විකුණුම් පිරිවැයෙන් අඩු කරන්න ඕන ලාභාලාභ ප්‍රකාශනයේ. අනෙක් එක තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් තුල සටහන් කරන්නට අවශ්‍යයි. ජංගම වත්කම් තුල සටහන් කරන්නට අවශ්‍යයි. අනෙක් කාරණේ තමයි දුවේපතේ විශේෂයෙන්ම මතක තියාගන්න. දැන් අපි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනකොට ගැළපීමක දීලා තියෙන අගයක්. ගැළපීමක අපිට දීලා තියෙන අගයක් ওই මූල්‍ය ප්‍රකාශනවල දෙතැනක සටහන් වෙනවාමයි. ඒක මතක තියාගන්නකෝ කාරණාවක් ඇටි. අපි ගැළපීමක තියෙන සටහන දෙතැනක ලිවිය යුතුමයි. දෙතැනක ලිවිය යුතුමයි. ඒක මතක තියාගන්න. එතකොට අන්න අවසන් තොගය ගැන කොහේ කොහෙද ලියවෙන්නේ? එකපකින් ලාභ හොවලා ප්‍රකාශනයේ විකුණුම් පිරිවෙන් අඩු වෙනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කම් විදිහට ලියන අන්න දෙතැනක සටහන් වෙලා. ඊළඟට දීපති අපි බලමු අපිට අද දවසේදී සියලුම ගැළපීම් ගැන සාකච්ඡා කරන්න බැරිවි. තව එක ගැළපීමක් පිළිබඳව මම ඔයාලට සාකච්ඡා කරනවා. උපචිත වියදම් පිළිබඳව. මොනවද මේ උපචිත වියදම් කියලා කියන්නේ? මේ ගැළපීම් ගැන කතා කරනකොටම මම දොළපතලට කිව්ව මතකයි නේද, මේ විදුලි බිල ගෙවලා තිබුණා 1000ක්, සල්ලි වලින් ගෙවලා තිබුණේ රුපියල් 1000යි. හැබැයි දෙසැම්බර් මාසයේ විදුලි බිල ඇවිල්ලා තිබුණා රුපියල් 200ක් කියලා. විදුලි බිල ඇවිල්ලා තිබුණා රුපියල් 200ක්. ඒ 200 මේ කාලච්ඡේදයේ තමයි දරලා තියෙන්නේ. හැබැයි මුදලින් තවම ගෙවලා නැහැ. මෙන්න මේ විදිහට කාලච්ඡේදය තුල දරලා තියෙන කාලච්ඡේදයට අදාළ වෙන එහෙත් තවමත් ඒ කියන්නේ කාලච්ඡේදේ නිම වෙන දවස වෙන විටත් මුදලින් ගෙවලා නැති වියදම් මොන දූපතේ කාලච්ඡේදයට අදාළයි කාලච්ඡේදය තුල දරලා තියෙනවා හැබැයි තවම මුදලින් ගෙවලා නැහැ මෙන්න මේ වගේ වියදම් වලට අපි කියනවා ගෙවිය යුතු වියදම් එහෙම නැත්නම් උපචිත වියදම් කියලා. ගෙවිය යුතු වියදම් එහෙම නැත්නම් උපචිත වියදම් කියලා කියනවා. දැන් එතකොට අපි උපචිත වියදමට මොකද කරේ? දැන් අපි ඇත්තටම ඔය උපචිත වියදම කියන එක ගිනුම්ගත කරන්න කිව්වොත් අපි කරන්නේ ඒක අදාළ වියදමට එකතු වෙන්න ඕන නිසා අදාළ වියදම් ගිනුමට හර කරලා උපචිත වියදම් කියලා වෙනම වගකීම් ගිණුමකට බැර කරන්න අවශ්‍යයි. ඒ ගිණුම් සටහනක් තියෙනවා නම්. දැන් අපි සරලව කතා කරොත් අපි මේ මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරද්දී දූපිත අපි කරන්නේ අදාළ වියදම් ගිණුමට හර කරනවා කියන එකේ අදහස තමයි දැනට ගිණුමේ තියෙන ශේෂයට දැනට ගිණුමේ ශේෂයෙන් නිරූපණය වෙන්නේ මුදලින් ගෙවපු ටිකනේ. එතකොට මෙන්න මේ මුදලින් ගෙවපු ටිකටම එකතු වෙනවා. නේ දැනට මුදලින් ගෙවලා තියෙන ප්‍රමාණය එහෙම නැත්නම් පිරික්සුමේ තියෙන වටිනාකමට උපචිතයි කියන ප්‍රමාණය එකතු කරනවා. එතකොට පිරික්සුමේ තියෙන ප්‍රමාණයයි ගැලපීමේ අපිට උපචිතයි කියලා දීපු ප්‍රමාණයයි කියන දෙකේම එකතුව තමයි ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ සුදුසු වර්ගීකරණයක් යටතේ වියදම් හැටියට ඇතුළත් කරන්නේ. දැන් උදාහරණ හැටියට විදුලිය වියදම් හැටියට අපි ගන්නෙ අර 1000යි උපචිතයි කියලා පු 200යි එකතු කළා 1200 කියන එක පරිපාලන වේදන් යටතේ ඇතුළත් කරනවා. ඒතර සුදුසු වර්ගීකරණයක් යටතේ සුදුසු ශීර්ෂයක් යටතේ අපි මේ දෙක එකතු කරලා එකතු වටිනාකම ඇතුළත් කරනවා. ඒත් එක්කම දැන් මේ උපචිත ප්‍රමාණය ගෙවිය යුතු ප්‍රමාණය අපි තාම මුදලින් ගෙවලා නැහැනේ. එතකොට ව්‍යාපාරයේ මේ වටිනාකම මුදලින් ගෙවන්න වගකීමක් නැද්ද? තියෙනවනේ. අපි ඒ වියදම දරලා තියෙනවා. හැබැයි අපි තාම ඒක මුදලින් ගෙවලා නැහැ. අපි ඒක දරලා තියෙනවා. තාම මුදලින් ගෙවලා නැහැ. නේද? එහෙනම් ගෙවීමේ වගකීමක් තියෙනවා. අන්න ගෙවිය යුතු වියදම් කියලා වගකීමක් බිහි වෙනවා. මම කිව්වා ගිණුම් සටහනක් තියෙනවා නම් ගෙවිය යුතු වියදම් ගිණුමකට බැර කරනවා කියලා කියුවේ මෙන්න මේ වගකීම. එහෙනම් දෙපතේ අන්න උපචිත වියදමක් තියෙනවා නම් අර පිරික්සුමේ තියෙන වියදමට එකතු කරනවා වගේම මෙන්න මේ ගෙවිය යුතු වගකීම් කොටස ඒ කියන්නේ උපචිත ප්‍රමාණය අපි ජංගම වගකීමක් විදිහට පෙන්වන්න අවශ්‍යයි. මොකක් හැටියටද? ජංගම වගකීමක් විදිහට පෙන්වන්න අවශ්‍යයි. එහෙනම් ඔන්න උපචිත වියදම් කියන ගැලපීම අපිට ලැබුණොත් අපි කරන්නේ ඒ උපචිතයි කියලා දෙන ප්‍රමාණය පිරික්සුමේ දැනට තියෙන දැනට මුදලින් ගෙවුවා කියලා කියනලා තියෙන වටිනාකමට ගැලපීමේ උපචිතයි කියන ප්‍රමාණයත් එකතු කරලා මුළු වියදම ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ වියදමක් හැටියට පෙන්නනවා. ඒත් එක්කම උපචිත ප්‍රමාණය පමණක් මූල්‍යකත් ප්‍රකාශනයේ ජංගම වගකීමක් විදිහට පෙන්නනවා. දැන් අර උදාහරණෙ හැටියට නම් 1200 කියන එක අර පිරික්සුමේ තිබුණ 1000යි ගැලපීමේ උපචිතයි කියලා කියපු 200යි එකතු කරලා 1200 ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ පෙන්නනවා. 200 ඒ කියන්නේ උපචිත ප්‍රමාණය තව මුදලින් ගෙවලා නැති ප්‍රමාණය ජංගම වගකීම් යටතේ පෙන්නනවා. එතකොට උපචිත ගැලපීම කියන එක එහෙම නැත්නම් උපචිත වියදම් සම්බන්ධ ගැලපීම අපි කරන්නේ ওই විදිහට. මෙතනදි දුලපතලට දැන් පේනවා ගැලපීම කියපු කතාව අපි දෙතැනක ලියලා තියෙනවා. එක අතකින් ලාභාලාභ ප්‍රකාශනයේ ලියුණා. අනිත් අතෙන් ගත්තහම මූල්‍යකත් ප්‍රකාශනයේ ජංගම වගකීම් යටතේ ලියුණා. හොඳයි. අපේ කාල වේලාව ඉක්ම යන නිසා අද දවසේදී අපි සාකච්ඡා කරපු දේවල් අපහු දුරපතලට මතක් කරොත් අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේදී වත්කම් වගකීම් කියන දෙක අයිතම දෙක වර්ගීකරණයක් කරනවා කියලා කිව්වා සහ වත්කම් වගකීම් සහ හිමිකම් ඇතුළත් කරලා මූල්‍ය සත්‍ය ප්‍රකාශනයේ පිළියෙල කරන්නේ කොහොමද කියන කාරණාව සාකච්ඡා කළා. ඒත් එක්කම මේ පිරික්සුමේ තියෙන අගයන් යොදාගෙන මූල්‍ය සත්‍ය ප්‍රකාශනයක් ලාභලාභ ප්‍රකාශනයක් පිළියෙල කරන්න පුළුවන් කියලා දරුවෙක් සාකච්ඡා කළා. ඊට පස්සේ අපි මේ ඇතරම මේ දුවල පුතාලගේ ඊළඟ පරිච්ඡේදයට අපි ප්‍රවේශ වුණේ නේද? පස්වෙනි පරිච්ඡේදේ ගැලපුම් සටහන් එක්ක කොහොමද මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කරන්නේ කියන පරිච්ඡේදයට අපි ප්‍රවේශ වුණා. ශේෂ පිරික්සුමේ තියෙන අයිතම යොදාගෙන ලාභ හෝ අලාභ ප්‍රකාශනයක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක් පිළිවෙල කළ හැකි. හැබැයි සමහර වෙලාවට සමහර අගයන් සම්බන්ධයෙන් ගැලපීම් කිරීමට සිදු වෙනවා කියලා මම කිව්වා. එතකොට එහෙම අපි සාකච්ඡා කරන ගැලපීම් වලට අපි කියන්නේ ගැලපුම් සටහන් කියලා. ගැලපුම් සටහන් අපිට පිරික්සුමට අමතරව තව ගැලපුම් කීපයක් අභ්‍යාසෙත් ලැබෙන්න පුළුවන්. මෙන්න මේ ගැලපුම් කරන්නේ කොහොමද කියන කාරණාව තමයි අපි කතා කරගෙන ආවේ. ඒකෙදි අවසන් තොගය කියන ගැලපීම කරන විදිහත් උපචිත වේදම් කියන ගැලපීම කරන විදිහත් දොළපතලට මම මතක් කරලා දුන්නා. එහෙමනම් අපි ලබන සතියේදී අපිට සාකච්ඡා කරන්න ගැලපුම් තුනක් තියෙනවා. ඒ ලැබිය යුතු ආදායම් සම්බන්ධයෙන්, බොළඳ සම්බන්ධයෙන් සහ සේවීම් කියන ගැලපීම සම්බන්ධයෙන්. අපි ගැලපීම් තුන කරන විදිහ සහ ගැලපීම් එක අභ්‍යාසයක් කරන්නේ කොහොමද කියන කාරණාව ඊළඟ සති දුවලපතල මුල ගැහුනම සාකච්ඡා කරමු. එහෙමනම් අද රජරට ගුරුගෙදරින් ආරගෙන සමගන්න හැම දිනාටම සුබ සතියක් සහ සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. අයිබුවන් දිරිපිටි.